గారు చామర సంపద్ దశ నాయక మంత్రితుమా
గారు ములసనే మంత్రితుమని పరిసర బుద్ధ శాసన అమాత్యాంశే వేసీర్సే అవసాన భాగ్యట కథావక్ కిరీమట ලැබීම ගැන මම සතුටු වෙනවා. పరిసర అమాత్యాంశය රටේ పరిసరే సురකිනවා. పరిసరයත් එක්ක క్లీన్ ශ්‍රී ලංකා වැඩසටහනයි పరిసరයයි සමගාමීව යන්නේ. හැබැයි දැන් මට පේන විදිහට పరిసර ඇමතුමා క్లీన్ ශ්‍රී ලංකා නම් දැන් ටිකක් නැවතිලා වගේ. క్లీన్ ශ්‍රී ලංකා වැඩසටහන පෞගිය කාලේ සමහර ඕගොල්ලෝගේ ඇමතිලා වැව්වල බැස්සා. සමහරු පාරවල් සුද්ධ කරා, මුහුද සුද්ධ කරා, නොයෙකුත් දේවල් කරාට ඒ කායෙත් නැවතිලා වගේ කියලා මට පේනවා. క్లీన్ ශ්‍රී ලංකා දාගෙන හමුදාවට ඒ වගේම බන්ධනාගාරවල ඉන්න ඔය ඕවා පහුගිය කාලේ ගෝඨාභයක කාලේ මේ විපක්ෂයේ හිටපු ඕගොල්ලෝ කියපු දේවල්. මේවා සම්බන්ධ කරගෙන මේ රාජ්‍ය සේවකෝ රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ කරගෙන క్లీన్ ශ්‍රී ලංකා කරන්න බෑ. క్లీన్ ශ්‍රී ලංකා කරන්න තමයි රැකියා ලක්ෂ්‍ය අය බඳව ගත්තේ. ඒ වගේම క్లీన్ ශ්‍රී ලංකා කරන්න තමයි නගර සභාවල් වල ප්‍රාදේශීය සභාවල් වල මාර්ගකම්කරු කසලකම්කරු ඒ වගේ විෂයන් තියෙනවා. හැම ප්‍රාදේශීය සභාවකම නගර සභාවකම ඒවා වෙනුවෙන් වැඩ කරන්න කම්කරුවෝ ඉන්නවා. ඒ ප්‍රාදේශීය සභාවේ ඉන්න ප්‍රාදේශීය සභා නගර සභා ශක්තිමත් කරන්න පළාත් පාලන ආයතන ඡන්දේ තියෙනවා. වගේම ඒ ප්‍රාදේශීය සභාවල් නගර සභාවල් වල ඉන්න සේවකව බඳව ගන්න අඩුපාඩු පුරව ගන්න පුරවලා ඉවරලා ඒ වැඩසටහන క్లీన్ ශ්‍රී ලංකාවේ තමයි. කද ප්‍රාදේශීය සභාවල් වල කසල කම්කරුවෝ ඉන්නවා, මාර්ග කම්කරුවෝ ඉන්නවා. මාර්ග කම්කරුවෝ යවන්න ගම්මාන ගානේ පාරවල් ටික සුද්ධ කරගන්න, බෝකු ටික සුද්ධ කරගන්න ඒවා කෙරෙන්න ඕන. ඒ ආයතන තියෙද්දි క్లీన్ ශ්‍රී ලංකා කියලා දවසකට පැය දෙකක් විතර රාජ්‍ය සේවකෝ දිනයක් දාගෙන ඔෆිස් වල ඉන්න අය පාරට ගිහිල්ලා පැය 8ක් නිකන් ඉඳලා පොඩි සොමියකුත් දාලා ගෙවල් වල යනවා. క్లీన్ ශ්‍රී ලංකා කියලා වැඩේ පෙන්නනවා. එහෙම මේ රට క్లీన్ ශ්‍රී ලංකා කරන්න බෑ. මම මේ වෙලාවේදී කියන්න ඕන, අද මම මේ එනකොට දවල් ප්‍රවෘත්ති වල දැක්ක සමන්ත විද්‍යාරත්න ඇමතුමා කියනවා චන්ද්‍රිකා බණ්ඩාරනායකයි රනිල් වික්‍රමසිංහයි එක ඉස්කෝලේ ගියේ. විහිළුවක් නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියේ රාජකීයේ. ඒක පිරිමි ඉස්කෝලයක්. චන්ද්‍රිකා කවදාක්වත් එක පන්තියේ එකට ඉස්කෝලේ ගියේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායකයි මේ රනිල් වික්‍රමසිංහයි එක ඉස්කෝලේ ගියාලු. යාළුවලු ඒකේ ඉඳලු බටලන්ද වාර්තාව එළියට දැම්මේ නැත්තේ කියලා එක ඉස්කෝලේ. එතුමා දන්නේ නැහැ රාජකීය විද්‍යාලේ පිරිමි දරුවෝ යන්නේ පිරිමි පාසලක් කියලා සමන්ත විද්‍යාරත්න ඇමතුමා දන්නේ නැහැ. මේ අද දෙරණේ දවල් ප්‍රවෘත්ති වලට කියනවා. මේ නිකන් බොරු බේගල් අදින් නැතුව හරියට හොයලා බලලා වචන පාවිච්චි කරන්න කියන එක මේ සභාවේදී කියන්න ඕන. මේ වෙලාවේ දැන් ඉතින් බටලන්දක් ඇදගෙන ඉඳලා වැඩක් නැහැ. මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ මහින්ද රාජපක්ෂක ගේ ඇදගෙන හිටියා. මාස 3ක් විතර මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෙදර පිටිපස්සේ ගියා. දදත් මහින්ද රාජපක්ෂ ගෙදර ඉන්නවා. තාම මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දාගන්න බැරි වුණා ඔයගොල්ලෝගේ ආණ්ඩුවට. මාංජ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගෙදරින් යවනවා කෝවා. හෙට යන්න කිව්වා, අද යන්න කිව්වා, ගියේ නෑනේ. උසාවි යන්න ගියා, උසාවි යනවා කෝවා, ගියේ නෑනේ. ගියේත් නෑ, යවා ගන්නත් බැරි වුණා. ඒ ඊට පස්සේ ඒක දැන් ඒ මාතෘකාව හිමීට පරණ වෙනකොට මාතෘකාවේ ඒ මාතෘකාව ඕගොල්ලොන්ට ඒ මාතෘකාව වැඩක් වෙන්නේ නැති වෙනකොට තමයි දැන් මේ බටලන්දක් බදාගෙන ඉන්නේ. බටලන්දරත් මං කියන්නේ මේ රටේ මිනිසුන්ට තව මාස දෙකකට බටලන්ද මේ රටේ තියේ. එනවා යනවා මේවා තමයි ආව ගියේවා තියෙනවා මේ රටේ ඕන තරම්. ඒ නිසා පරිසර අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කියන්නේ රටේ හොඳ ආයතන කීපයක් තියෙන තැන. හැබැයි මේ පරිසරයට ඔබතුමාට එකතු වෙන්න ඕන ආයතන එකතු වෙලා නැහැ. සමහර ආයතන මේ පරිසර අමාත්‍යාංශයේ තිබ්බේවා මේ සැරේ වෙනත් ආයතන වලට ගිහිලා තිනවා. නමුත් මම හිතනවා පරිසර අමාත්‍යාංශය කියන්නේ මේ රටේ පරිසර බලපත්‍රයක්. මොන හරි දෙනකොට පරිසර වාර්තාව නැතුව මේ රටේ මොනවත් කරන්න බෑ. පරිසර වාර්තාවක් ගන්න ගියාම පරිසර ඇමතුමා ටිකක් රටේ ප්‍රශ්න තියෙනවා. මිනිසුන්ට ඒ වැඩේ කරන්න මේ රටේ ඉඩ දෙන්නේ නැත්තේ පරිසර වාර්තාවත් එක්ක. ඒ නිසා පරිසර අමාත්‍යාංශයේ ටිකක් මීට වැඩිය වැඩ කරන්න වෙනවා. ටිකක් ඉක්මන් කරලා හොයලා බලලා මිනිස්සුන්ට ජනතාවට දැනෙන්න වැඩ කරන්න වෙනවා. දැන් ඔය භූවිද්‍යායකත් එහෙම තමයි. භූවිද්‍යායකට කොච්චර සල්ලි හොයලා දෙන්න ගියත් භූවිද්‍යායක සල්ලි ගන්න උවමනාවක් නැහැ. අදත් මට උදේ පාන්දර අදත් කතා කළා කිව්වා වැලි ටිකක් බාන්න ගියාම වැලි ටිකක් අදින්න ගියාම වැලි ලොරිකාරයට වැලි වලින් ජීවත් වෙන මිනිස්සුන්ට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ගල් කොරිස්සොල් දැන් ගල් කොරි කරන මිනිස්සුන්ට අම්පාර පැත්තේ බලපත්‍ර දෙන්නේ නැහැ, නවත්තලා තියෙනවා. නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. භූ විද්‍යායක ඇතුළෙත් ලොකු ගොඩාක් ප්‍රශ්න තියෙනවා. භූ විද්‍යායකට වැඩක් කරගන්න ගියාම භූ විද්‍යායකේ වැඩ වෙන්නේ ටිකක් ප්‍රමාද වෙනවා. භූ විද්‍යායක කියන්නේ මේ රටේ සල්ලි වන්න පුළුවන් සම්පතක්. ඈ සල්ලි ඕගොල්ලොන්ගේ ආයතනයට හොයන්න තියෙන සල්ලි හොයන රටට සල්ලි හොයන්න තියෙන ආයතනය. මේ භූ විද්‍යාය කියන ආයතනය පටන් ගත්තේ 1994 පස්සේ තමයි තැන් තැන් වලට ගියේ. බදුලේ භූ විද්‍යායක භූ විද්‍යා කාර්යාලය හරි 1997. බදුල්ලට භූ විද්‍යා කාර්යාලය 98 හරි 97 පෞසිය අමතුමාගේ කාලේ තමයි බදුල්ලට භූ විද්‍යායක ගියේ. මේ බලය විමධ්‍යගත කරලා පළාත් මට්ටමින් ගිහිල්ලා දැන් කාර්යාල පිහිටවලා තියෙනවා. පරිසර කාර්යාල තියෙනවා, භූ විද්‍යා කාර්යාල තියෙනවා. ඉස්සර මිනිස්සු කොළඹට එන්න ඕන භූ විද්‍යා බලපත්‍රය ගන්න දෙහිවලට. දැන් බදුල්ලේ භූ විද්‍යා බලපත්‍රය ගන්න පුළුවන්. ඉස්සර අම්පාරට තිබ්බේ නැහැ, මොනරාගලට තිබ්බේ නැහැ කාර්යාල. දැන් හැබැයි ඒක විමධ්‍යගත වෙලා තියෙනවා. හැබැයි විමධ්‍යගත වෙලා තිබ්බ කියලා ඒ රටේ ජීවත් වෙන ඒ කර්මාන්තවල යෙදෙන අයට ඉක්මනට ඒ සහන කරන්න පුළුවන්ද කියන එක මම නම් දන්නේ නැහැ. සා ඒ ගැනත් ඇමතුමාට ගොඩාක් හොයලා බලන්න වෙයි. මොකද පරිසර බලපත්‍රයක් නැතුව කිසි දෙයක් කරන්න බෑ මේ රටේ. පාරිසරික බලපත්‍රය දෙන්නේ නැතුව කිසිම දෙයක් අපිට මේ රටේ කරන්න බෑ. මිනිස්සුන්ට කර්මාන්ත කරන අයටත් එහෙමයි, මොනවා කරන්න ගියත් පාරිසරික බලපත්‍රය අවශ්‍යයි. ඒ නිසා පාරිසරික බලපත්‍රක දෙන එක පොඩ්ඩක් ඉක්මන් කරන්න කියන්නේ. මොනවද මේ රටේ නැති නැති ලියකියවිලිනේ? අද මේ පළාත් පාලන ඡන්දේ නාම යෝජනා පත්‍රයක් ගිහින් දෙන්න ගියාම ඉල්ලන්නේ නැති ලියකියවිල්ලක් නැහෙනේ. ඈ තරුණ අපේක්ෂකෝ, තරුණ ලිස්ට් එක, කාන්තා ලිස්ට් එක, වෙනම ලිස්ට් එකක් නාම යෝජනා පත්‍රයක් හදන්න ලියකියවිලි මෙන්න මෙච්චර විතර මිටියක් අද ගිහින් බාර දෙන්න ඕන කච්චේරියේ නාම යෝජනා බාර දෙන වෙලාව. මේවා පොඩ්ඩක් මේ කොළ කෑලි අඩු කරන්න ඕන, කාලය අඩු කරන්න ඕන, කොළ කෑලි අඩු කරලා ටිකක් ඉක්මනට වැඩක් කරන්න පුළුවන් විදියට වැඩක් මේ රටේ හදන්න. දැන් අවුරුදු 70ක් කියා අපිට බැන බැන ඉඳලා වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහට බැනලත් වැඩක් නැහැ. දැන් රනිල් වික්‍රමසිංහ දැම්මේ, අහවලා දැම්මේ කීකියා ඉඳලා වැඩක් නැහැ. දැන් දින 150යි 180යි, තව ඊළඟ මාසේ වෙනකොට දින 210යි. එහෙම ගිහිල්ලා අවුරුද්දකුත් වෙයි ආණ්ඩුවට. අන්තිමේදී ගහපු බෙරේකුත් නැති වෙයි ආණ්ඩුවේ බෙරේ පළුවකුත් නැහැ. සා ආණ්ඩුවක් වුණාම ටිකක් උණුණුවේ වැඩ කරොත්, ඈ උණුණුවේ වැඩ පෙන්නොත් ටිකක් ආණ්ඩුව ගැන ජනප්‍රියතාවයක් තියෙයි. ඕම තිබ්බා 2015. දින 100යි කිව්වා, දින 100 ආණ්ඩුව ආවා, මිනිස්සු බැලුවා දින 100යි, වැඩ 100යි, වැඩ කෝටියයි කිව්වා, වැඩ පෙන්නවා දින 100ක් නැහැ, වැඩක් නැහැ. අන්තිමේදී පළාත් පාලන ආයතන ඡන්දේ තිබ්බා 2018 දින 100ට වැඩ පෙන්නුවෙත් නැහැ. පළාත් පාලන ආයතන ඔක්කොම ගලවගෙන ගියා අලුතෙන් දාපු පොහොට්ටුවට. ඒකනේ උනේ, අලුතෙන් දාපු පොහොට්ටුවට දින 100 වැඩ පෙන්නුවේ නැති නිසා ඔක්කොම පළාත් පාලන ආයතන ටික කඩාගෙන බිඳගෙන ගියා ඒ ඡන්දේ පොහොට්ටුවට. ඒක තමයි උනේ. අන්න ඒ නිසා මේ සැරෙත් දැන් සමහර අය ඕගොල්ලෝ හිතාගෙන ඉන්න පුළුවන් මේ පළාත් පාලන ආයතනේ 100%ක් මේ පළාත් පාලන ආයතනේ 100%ක් දිනන්නේ කොහමද ඕගොල්ලෝ? පිළිගන්න ඕගොල්ලෝ ජනාධිපති වෙලා ඇල්පිටියේ දවස් 32යි. අනුර කුමාර ජනාධිපතිතුමා ජනාධිපති වෙලා දවස් 32යි. ඇල්පිටියේ ඡන්දේ දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මොකද උනේ? විපක්ෂයට 15යි, මාලිමාවට 15යි. දවස් 32යි ජනාධිපති වෙලා දවස් 32කට පස්සේ තිබ්බ ඡන්දේ මාලිමාවට 15යි, විපක්ෂයට 15යි. කොහොමද සභාව පිහිටවන්නේ? තව මේ පළාත් පාලන ඡන්දේ ඔක්කොම එකතු වෙලා එක සාමාන්‍ය ලයිස්තු 10ක් විතර වැටෙනවා. ලයිස්තු 10ක් විතර දාපුවාම ස්වාධීන කණ්ඩායම් අර පක්ෂ මේ පක්ෂ දාපුවාම හොඳට බලා ගන්න පුළුවන් ආණ්ඩුවට. ආණ්ඩුව එක පැත්තකට යයි, අනිත් ඒවා ඔක්කොම එකතු වෙච්චාම අනිත් පැත්තට යයි. ඉතින් අවුරුද්දෙන් පළාත් පාලන ආයතන අර සභාපති මෙහෙම්පත් වෙනවා. මොකද අවුරුද්දක් දෙකක් යනකොට මේ පනතේ තියෙන්නේ අවුරුදු දෙකෙන් නැවත සභාපතිවරේ පළාත් පාලන ආයතනේ පත් කරන්න පුළුවන්. සභාව තුලින් ආයෙ පත් කරන්න පුළුවන්. ඉතින් මේක විහිළුවක්. විහිළුවක් වෙනවා මේ පළාත් පාලන ඡන්දෙත්. මේ මැතිවරණේ ප්‍රතිඵල නිකුත් වුණාන් පස්සේ මොකද මම පළාත් පාලන ආයතනයේ හිටපු මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, සභාපතිවරයෙක්. මේ තුනේම ඉඳපු කෙනෙක් හැටියට මට අත්දැකීම් තියෙනවා මේ පළාත් පාලන ආයතන පිළිබඳ. ඉතින් ඒ නිසා එකසිය පනස්නමයක් මේ ආණ්ඩුව ඉඳලවත් අපි සිතුවා මේ පළාත්පාලන පනත සංශෝධනය කරයි කියලා. පළාත්පාලන පනත සංශෝධනය කල්ලා අර පරණ ක්‍රමයට සමාන ක්‍රමයක් හැදෙයි කියලා. හැබැයි ඒක හදාගන්න බැරුණ ආණ්ඩුවට. අලුත් පනතක් ගෙනල්ල පළාත්පාලන ආයතනය අලුත් විදිහට හිතලා තියාගන්න ආණ්ඩුවට බැරිවුණා. ඉතින් බැලන්නේ නැහැනේ 153ක් බලයක් තිබ්බට. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා පළාත්පාලන මම බලාගෙන එක එක ආගෙන පළාත්පාලන ඡන්දය දෙන්නලු වැඩ කරන ආණ්ඩුවකට වැඩ කරන්න පළාත්පාලන ඡන්දයට ඡන්දය දෙන්නලු. වැඩ කරන්න තමයි ජනාධිපති තුනේ පච්චරේ. වැඩ කරන්න තමයි ආණ්ඩුවක් පච්චරේ 159ක් දුන්නේ. වැඩ කරලා පෙන්නන්න දැන්. පළාත්පාලන ආයතනයේ ඡන්දය දීලා පළාත්පාලන ආයතනයේ බලයත් ඉල්ලලා ඉතින් ඕක බලය ඉල්ල ඉල්ල හැම ආණ්ඩුවක්ම බලය ඉල්ල ඉල්ල හිටියා. පළවෙනි එකෙන් ජනාධිපතිකමට බලය ඉල්ලනවා. ඊළඟට පාර්ලිමේන්තුවට බලය ඉල්ලනවා. ඊළඟට පළාත් සභාවට බලය ඉල්ලනවා. ඊළඟට ප්‍රාදේශ සභාවට බලය ඉල්ලනවා. ඕක තමයි ගිය ආණ්ඩුත් කරේ. ගිය ආණ්ඩුත් ඕවට බලය ඉල්ල ඉල්ල හිටියා. ඊට පස්සේ අවුරුදු 5 යනවා. ආය ජනාධිපති වර්ණයක් එනවා. ආය ජනාධිපති වර්ණෙදි මාරු වෙනවා. ඕක තමයි අපේ රටේ දේශපාලනේ තුනේ. ඉතින් පරිසර ආගමික කටයුතු අමතන. මේ ආගමික මේ බලන්න මේ අයවැයෙන් මොනවද අපේ ආගමික කටයුතු වෙනුවෙන් බුද්ධ ශාසනය කොච්චර පන්සල් තියෙනවද? අද සමහර පන්සල් තියෙනවා තෙමෙනවා. සමහර පන්සල් වල වැසිකිලි පද්ධතිය නැහැ. සමහර පන්සල් තියෙනවා දියුණු වෙනවා. දැන් අපේ මං අද එනකොටත් පාර බ්ලොක් කොහෙද? කුඹල්වෙල ආරණ්‍ය සේනාසනේ. කුඹල්වෙල ආරණ්‍ය සේනාසනේ අද මම මේ දැන් බදුල්ලෙන් මගින් එනකොටත් පාර බ්ලොක් වැඩිම සෙනඟ බස් අරන් යනවා. ගිහිල්ලා කුඹල්වෙල ආරණ්‍ය සේනාසනේ බලන්න යනවා. හැබැයි කුඹල්වෙල ආරණ්‍ය සේනාසනේට බලන්න ඕන තරම් මිනිස්සු. හැබැයි අර ඈත අති දුෂ්කර මයිංගනේ රිදීමාලියද්ද ඒ වගේ අන්ත දුෂ්කර පන්සල් වලට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මේ ආගමික කටයුතු අපේ අමාත්‍යංශේ කොයි ආණ්ඩුවෙන් වුණත් අපි සමහර වෙලාවට විමධ්‍ය ගතවලින් ලක්ෂ 5ක් 10ක් ලක්ෂ 2ක් 3ක් විමධ්‍ය ගතවලිනුත් මෙහෙමයි. විමධ්‍ය ගතවලිනුත් කියන්නේ පන්සල් වලට නම් චක්‍රලේඛනයක් ගන්නවා මෙච්චර මීට වැඩිය දෙන්න එපා. කෝවිල් වලට මීට වැඩිය දෙන්න එපා. පල්ලි වලට මීට වැඩිය දෙන්න එපා. කියලා ඉතින් චක්‍රලේඛනයක් ගන්නවා. අපිට දෙන ලක්ෂ 100න් අපි ලක්ෂ දැන් ලක්ෂ 2ක් දීලා මොනවා කරන්නද? දැන් පන්සලකට ලක්ෂ 2ක් ඒ කාලේ නම් ලක්ෂ 2ක් දුනහම පන්සලක මොනවා හරි කරන්න පුළුවන්. කෝවිලක මොනවා හරි කරන්න පුළුවන්. කෝවිලක් අදන්න පටන් ගත්තම කෝවිල් කඩලා තිනවා බදුල්ල දිස්ත්‍රික්කේ. ඒ අය මං දන්න විදිහට ද්‍රවිඩ කෝවිල් වතුවල 50 100කට වැඩිය දැන් කඩාගෙන හදා ගන්න බැරුව ඉන්නවා. ඇයි ඒ? ඒගොල්ලෝ හිතන්නේ කඩලා දානවා. කඩලා දැම්මන් පස්සේ හිතනවා හදන්න. හදන්න කෝටි ගාණක් යනවා. ඒ උත්සව කියන්නේ ඊට වැඩිය වේදමක් කරනවා. කුම්භවාස කියලා උත්සවයක් තියෙනවා. දින 45 දෙයියෝ නාවලා ඒ උත්සවය කරන්න යනවා පුදුම වේදමක්. පල්ලි වලත් එහෙම තමයි. පල්ලි පටන් ගන්නවා. දුප්පත් පල්ලි තියෙනවා. සල්ලි තියෙන පල්ලි තියෙනවා. ඒ වටනම් ඕන තරම් ආධාර ලැබෙනවා. හැබැයි දුප්පත් ඒවට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවක් හැටියට තීරණය කරගන්න ඕන සමහර පන්සල් පල්ලි දේවාල කෝවිල් තියෙනවා ඒවට කවුරුත් උදව් කරන්නේ නැහැ. උදව් කරන තැන්වලට හැමෝම උදව් කරලා හැමෝම සහයෝගය දෙනවා. නැති තැනට මොනවත් ලැබෙන්නේ නැහැ. සා මේ බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යන්ත. දැන් මං අහගෙන කාදිනල්තුමා ඊයේද පෙරේදාද ඔයිස්කට් එකක් දෙනවා. ආණ්ඩුව ගැන අපි විශ්වාසය තිබ්බ ඇති. අපිත් එළියට බහිනවලු. කාදිනල්තුමා ආය දැන් එළියට බහින්දලා ඇති. කාදිනල්තුමා දැන් ආයයි මේ ආණ්ඩුව කිව්වනේ බටලන්ද හොයන්න පටන් ගත්තා කිව්වම බටලන්ද කොමිෂන් වාර්තාව සභාගත කරනකොට සභානායකතුමා කාදිනල්තුමා දැන් කියනවා මේ අපිත් තව ටික දවසකින් පාරට බහින්න කාලේ ඇවිල්ලාලු. කාදිනල්තුමාට අපේ ආගමේ නායකව අපේ මහානායක හමුදුරු කවදාක්වත් රටේ මොන ප්‍රශ්න ඇති වුණත් මොන ගැටලු ඇති වුණත් පාරවල් වලට බැස්සේ නැහැ. අපේ නායක හමුදුරු උතුරු නැගෙනහිර ත්‍රස්තවාදීන්ගේ කාලෙවත් අපේ නායක හමුදුරු පාරවල් වලට බැස්සේ නැහැ. ඒකත් අපි කියන්න ඕන. අපේ කොළඹ බෝම්බ පිපුරුවත් අපේ රටමැද බෝම්බ පිපුරුවත් අපේ හමුදුරු එහෙම හැසුරුන්නේ නැහැ. ඒකත් අපි මේ වෙලාවේ කියන්න ඕන. ඉතින් ඒ නිසා දැන් කාදිනල්තුමා ඕගොල්ලෝගේ ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න දැන් සූදානම් වෙලා ඉන්නවා. මොකද පාස්කු ප්‍රහාරයට ඕගොල්ලොන්ගෙන් කිසිම තාම සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියන එක කාදිනල්තුමා කියනවා. මේ ඊයේ පෙරදා කිව්වේ. ඒ එක්කම මේ අය ව්‍යාදී. දෙවැනි දවසේ මම දෙවැනි වර කියවීම ජනාධිපතිතුමා එදා ඇවිල්ලා ඉදිරිපත් කළා ගිහිල්ලා. දෙවැනි දවසේ මං කිව්වා සෞඛ්‍ය සේවය අනිවාර්යෙන් පාරට බහිනවා මේ වැටුප් ප්‍රශ්නේ කියලා. අපි කියපුවා මෙතනදී hina වුණා සමහර අය. එහෙම වෙන්නේ නැහැ කිව්වා. සෞඛ්‍ය අමාත්‍යතුමා එහෙම වෙන්නේ නැහැ කිව්වා. අද නර්ස්ලා ස්ට්‍රයික්. හෙට අතුරු සෞඛ්‍ය වෛද්‍ය සේවයේ අතුරු වෛද්‍ය සේවයේ හෙට පැය 24ක් ස්ට්‍රයික්. ස්ට්‍රයික් එකට දැන් බහැලා. අද නර්සස්ලා ස්ට්‍රයික්. එනිසා අපි එදා මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වම සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා ඔතන එහා පැත්තේ ඉඳගෙන 21 තමයි ජනාධිපතිතුමා මං හිතන්නේ ගිය මාසේ බජට් එක ඉදිරිපත් කළා ගියාට දින දෙකකට පස්සේ මං කිව්වා මෙන්න මෙහෙමයි සෞඛ්‍ය බදුල්ලේ ඉස්පිරිතාලේ හා හුවක් තියෙනවා එළියට බහින්න අපි කියන ඒවාත් අපිත් මේවා කිව්වා කියන ඒවා පොඩ්ඩක් ඇහුම්කම් දෙන්න ඒ නිසා මේ ආණ්ඩුව ඇවිල්ලා නර්ස්ලා දොස්තරලා අතුරු වෛද්‍ය සේවයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ හිටපු සියලු දෙනා මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් තිබ්බා මොකද මේ ආණ්ඩුවට 185 රාජ්‍ය සේවයේ සමහර ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම දැන් බදුලේ 25000යි 2000යි 25000යි 3000යි බදුල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ මානිමාවට 25000යි ඈ ටෙලිෆෝන් එකට 3000යි ගෑස් සිලින්ඩරේට 2000යි එතකොට කොච්චර පරතරයකින් මේ ආණ්ඩුව කෙරෙහි රාජ්‍ය යාන්ත්‍රණයේ විශ්වාසය ඉතිහාසයේ කිසිම දවසක රාජ්‍ය සේවකෝ මේ විදිහට මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් තිබෙන්නේ නැහැ ඉතිහාසයේ තියලා නැහැ ජේ.ආර්. ජයවර්ධනගේ හයෙන් පහක බලයක් තුලවත් රාජ්‍ය සේවකෝ මෙහෙම විශ්වාසයක් තිබෙන්නේ නැහැ මේ ආණ්ඩුව තරම් කිසිම ආණ්ඩුවක් කෙරෙහි විශ්වාසයක් තිබෙන්නේ නැහැ හැබැයි මේ ආණ්ඩුව කෙරෙහි තිබ්බ විශ්වාසයේ දැන් ටික පළුදු වෙමින් යනවා ඒකට හේතුව තමයි කියපු දේවල් එකක්වත් කරගන්න බැරි වෙලා තියෙනවා කියපු දැන් අටවෙනිදා මේ අයවැය අද සම්මත වෙයි මේ හෙට අනිද්දා සම්මත වෙනවා සම්මත වුණාට පස්සේ අප්‍රේල් 8වෙනිදා වැටුපගෙන වැටුප එනකන් තමයි සමහර අය බලාගෙන ඉන්නේ. වැටුප ආවම තේරුම් ගන්න පුළුවන් රාජ්‍ය යන්ත්‍රණේ කොහෙද ඉන්නේ රාජ්‍ය සේවකයා මොකද උනේ කියලා. සම මේකත් මේ වෙලාවේදී රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට මතක තියනවා. ආණ්ඩුවට අපි වෛරෙන් කතා කරන්නේ නැහැ. අපි ආණ්ඩුවට විරුද්ධව එහෙම අපි කතා කරන දේ හරියට කතා කරන්නේ. අපි ඇත්ත කියනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා. අපි සමහර දේවල් කිව්වම කියනවා අපි උදේ පාන්දර ආयला බොරු අතාරිනවා කියලා. අපි බොරු අතාරින්නේ නැහැ මූලාසනයේ මන්ත්‍රීතුමා. අපි ඇත්ත කියනවා. අපි කොතන හිටියත්, කොයි පුටුවේ හිටියත්, කොයි පැත්තේ හිටියත් අපි ඇත්ත කියනවා. ඒ නිසා රාජ්‍ය සේවයේ අද ලොකු ප්‍රශ්න තියෙනවා. දැන් උපාධිධාරීන්ට මේ අපේ සුනිල් නඳුන් ඇත්ටි ඇමතුමාම කියලා තියෙනවා සියලුම උපාධිධාරි 35000ටම රැකියා දෙනවා අපේ ආණ්ඩුවක් යටතේ කියලා තියෙනවා. ඒගොල්ලෝ දැන් අද පාරට බහිනවා. ඒගොල්ලෝ ඉල්ලනවා.
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක්
තියෙනවා. ඒගොල්ලෝ කියපු දේවල් ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව තවත් ගොඩාක් දේවල් කියපු දේවල්. දැන් අපිට නම් කියපු දේවල් අපිට කියලා අපි කියපු දේවල් නැහැ දැන් ඉවරයි. දැන් ජනතාව අපෙන් කියපු දේවල්. දැන් අපිට කතා කර කර කියනවා අනේ පාර්ලිමේන්තුවේදී මේවා ගැන කියන්න රැකියා ලක්ෂේ සමහර මිනිස්සු ඉන්නවා. අද ස්ථීර වෙලා නැහැ. ඔන්න කියනවා අපිට කියන්න කියලා. උපාධිධාරීන් කියනවා අපිට රැකියා දෙනවා කුවා. දැන් රැකියා නැහැ කියලා. සා තවත් මේ පරිසර අමාත්‍යාංශයේ එහෙම වැඩපිළිවෙලක් හදලා රැකියා දෙන්න උපාධිධාරීන්ට වැඩපිළිවෙලක් තියෙනවා. ඒව හොයලා දෙන්න. ඒ වගේම උත්පාදනය කරන්න මුදල් හොයන්න පුළුවන් තැන මේ භූවිද්‍යායක පරිසර අමාත්‍යාංශය කියන්නේ කොච්චර මුදල් හොයන්න පුළුවන් තැනක්ද? හැබැයි ඒවට ගියාම මිනිස්සු පෝලිං වල ඉඳලා රස්තියාදු වෙලා මිනිස්සුන්ට එපා වෙනවා, එපා කරවනවා. එපා කරවන තැනට වැඩ කරන්නේ දැන් මේ ඇමතුමා හිටියා කියලා මේ ඇමතුමා ගිහිල්ලා මේ බුද්ධයාගේ හිටගෙන ඉන්නද පරිසර අමාත්‍යාංශ හිටගෙන ඉන්නද බලපත්‍ර දෙන තැන මේ ඇමතුමා හිටගෙන ඉන්නද නැහැ. නමුත් සමහර තැන්වල ඉපා කරන තැනට වැඩ කරනවා. අන්න ඒක නිසා මම මේ වෙලාවේදී කියන්නේ පරිසරයේ ඇමතිකම කරනවා නම් බොහොම වගකීමෙන් කරන්න ඕන. හොඳට හොයලා බලලා පරිසර ඇමතිකමේ මේ රටට ගොඩාක් වැඩ වෙනවා. කර්මාන්ත ශාලා සියල්ලම හැම ව්‍යාපෘතියකටම පරිසර බලපත්‍රයක් ඉල්ලනවා අපේ මූලාසනයේ මන්ත්‍රීතුමා. පොඩි කර්මාන්තයක් පටන් ගත්තත් මහා පරිමාණ කර්මාන්තයක් පටන් ගත්තත් ඕනම දෙයකට පරිසර බලපත්‍රය නැතුව කිසි දෙයක් කරන්න බෑ මූලාසනයේ මන්ත්‍රීතුමා. ඒ නිසා පරිසර බලපත්‍ර පරිසර අමාත්‍යාංශය කියන්නේ රටේ හදවත වගේ. කර්මාන්තවලට හදවත වගේ තමයි පාරිසරික බලපත්‍රය. දැන් සංචාරක හෝටලයක් ඇල්ලේ කරත් පරිසර බලපත්‍රය නැතුව හොටලිය කරන්න බෑ. පරිසරික බලපත්‍රය ගන්න ඕන අවුරුදු 3කට වතාවක් පරිසර බලපත්‍රය අවුරුදු 3කට වළංගු
වෙන විදිහට කාලේ අවසානයි
ඒ නිසා මේ පරිසර බල පරිසර අමාත්‍යාංශයට මම කියනවා ගරු ඇමතුමාට මීට වැඩිය මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා මේ පරිසර අමාත්‍යාංශය නගා සිටලා මේ රටට ආදර්ශමත් අමාත්‍යාංශයක් බවට පත්කරන්න ඒ ඇමතුමා මම හිතනවා දක්ෂ ඇමතිවරයෙක් කියලා මට ලැබුණා නිලධාරිත් එක්ක බොහොම සහයෝගයෙන් යුතුව වැඩ කරනවා කියලා හැබැයි නිලධාරිත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා වගේම හොයලා බලවත් වැඩ කරන්න කියලා මේ අමාත්‍යාංශය ඔබතුමාට දක්ෂ ලෙස කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරමි මන් හිනේ